එහා ඉන්නවා මාර්ගඵලත් ලැබලා කියලා හිතාගෙන ඉන්නවා මේ. හැබැයි මේ අඩුගානේ මේ සම්මා දිට්ඨියවත් අඩුවක් තියනවා කියලා දකින්න පුළුවන් නම් මං හිතනවා ඒක බොහොම ලොකු දැක්මක් කියලා. ඒක තමයි. ඒක දැන් ඒකත් දැන් මේ මං කියන හින්දා නෙමෙයි මේක ධර්මයට එකඟව තමන් චෙක් කරලා බලන්න. නැත්තම් මට බණී මගේ සම්මා දිට්ඨිය නෑ කිව්වද? ඒක මොකද මේ ධර්මය කියන එක එහි පස්සික දෙයක් නේ, සංදිත්තික දෙයක් නේ, තමන් තුලින් දකින්න ඕන දෙයක් නේ. ආටවත් පෙන්නන්න සෝවන් වෙලත් වැඩන්නේ සම්මා දිට්ඨිය වෙලත් වැඩන්නේ. ඒක තමන්ට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන දහමට එකඟව මේකද? හරි. ඒ එහෙම නෑ කියලා දකින්න එක උසස්, ශෝක තියනවා කියලා බොරුවට හිතන් ඉන්නවට වඩා. මොකද සම්මා දිට්ඨිය තියනවා කියලා හිතාගත්තොත් ආයේ සම්මා දිට්ඨියට එන්න බෑ. සම්මා දිට්ඨිය නැතුව හිතාගෙන හිටියෙ.
සතර පායම තමයි.
ඒ කොහේයි දන්නේ නෑ. ඒ වුණාට මේ සංසාරය දිව්‍ය ලෝකෙත් යයි. මොකද මේ ධර්මය අහන්න නැති අය දිව්‍ය ලෝකේ යනවා නම් ඉතින් අහන්නටත් යන්න පුළුවන් බෑ නෙමෙයි. හැබැයි ඒ හැමෝම වැඩි හරියක් ගත කරන්නේ සතර පාය. එහෙම බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවනේ නේද? සසරේ යන සත්‍යය වැඩි හරියක් ගත කරන්නේ සතර අපය. එතකොට අපි මේ දහමක් අහන්න ලැබුණ වෙලාව යොදා ගන්න ඕන මේක පුළුවන් තරම් නුවණින් විමසන්න. දැන් අපි හිතමු සම්මා දිට්ඨිය ඇවිල්ලා නම් ගැටලුවක් නැහැ. ගැටලුව තියෙන්නේ සම්මා දිට්ඨිය ඇවිල්ලත් නැහැ. තමන් හිතන් ඉන්නවා සම්මා දිට්ඨිය ඉන්නවා කියලා. එහෙම වුණොත් මේ ප්‍රයෝජනේ ගන්න තියෙන අවස්ථාව නැති කරගන්න. ඔන්න ඔතනයි බාහනකකම අපි දකින්නවා. හරි? එතකොට මට සම්මා දිට්ඨිය කියලා හිතලා සතුටු සැනසීමට වඩා මේකේ අඩුපාඩුවක් දැකලා දුක් වෙන එක වටිනවා. මොකද එයා උත්සාහ කරලා ඒක කවදා හරි හදා ගන්නවා ධර්මය අහලා නේද? මේ සැනසෙන්න හිතාගත්තොත් සෝවාන් වෙලා හරි සම්මා දිට්ඨිය තියෙනවා හරි කියලා ඒක නැතුව හිතාගත්තොත් ඒක හරි භයානකයි. මොකද මේ ගැළවෙන්න තියෙන අවස්ථාව නැති කරගන්න. ධර්මයෙන් ප්‍රයෝජනය ගන්න තියෙන අවස්ථාව නැති කරගන්න. ඒක ඔතන හොඳ කල්පනාකාරී වෙන්න ඕන. එතකොට ඔව් ඔව් දැන් අන්න ඔහොම විමසන්න. දැන් අපි රූපයේ මුලා වෙලා ඉන්නවා කියන්නේ අපට පේන්නේ මේක පෙරණු තිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා. ඒ කියන්නේ ඒකේ අනිත්‍ය ස්වභාවය පේන මට්ටමක අපි නැහැ. අපි ඉන්නේ ඕක නිත්‍ය සංඥාවෙන් ගන්න මට්ටමක. එළියේ පොල් ගහක් තිබුණාම අර පොල් ගහ පෙරණු තිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වුණා කියන දැක්කේ නෑ. ඉන්නවනම් හොඳයි. මේ එහෙම නැත්නම් හැබැයි අපිට කරන්න වැඩක් තියෙනවා නේද? ඒ සම්මා දිට්ඨිය අඩු ගානේ ඒක හිතා ගන්නවත් පුළුවන් මට්ටමක ඉන්න ඕනේ. දැන් ඔහොම පෙනුනට මේකේ ඇත්ත තත්ත්වය මෙහෙමයි කියලා හිතා ගන්නවත් පුළුවන් මට්ටමක ඉන්නවනම් වටිනවා. එහෙමත් දැයි නම් තව කරන්න දේවල් තියෙනවා. නේද? මොකද එතකොට තේරුම් ගන්න රූපයේ සිහි මුලා වෙලා ඇත්ත ඇති හැටි දැකලා නැහැ. මොකද නිත්‍ය සංඥාවට අහු වෙලා නේද? නිත්‍ය සංඥාවට අහු වුණා කියන්නේ අර දැන් අපි ඒකේ සතුටු වෙන ගතියට, ඒ කියන්නේ ආස්වාදානු පස්සී විහෙරති පැත්තට ගිහිල්ලා.
දැන් මේක කලකිනම් දුරලා යනවා කියලා ඒක අනිත්‍යයි. ඒක
පොතේ අනේක හොඳ ප්‍රශ්නයක්. දැන් කලක් ගියාම මේවා දිගලා
යනවනේ.
දැන් ඒකද අනිත්‍ය? කලක් ගියාම දිරලා යන එකද මේ ධර්මයේ අනිත්‍ය
කියන්නේ?
ඊට වඩා ගැඹුරක් තියෙනවා නේද? ඔව්. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන මට්ටමයි අනිත්‍ය කියන්නේ. ඒක පැහැදිලිද? අනිත්‍ය කියන එක දැන් අපි ඉපදුනා, පැවතුනා, නැති වුණා කියන මට්ටමේ තමයි ඉන්නේ. ඉපදීමයි විනාශ වීමයි අතර කාලයක් තියෙනවා. දැන් ඉපදීම නැතිවීම දකින්නකොට දකින්නකොට මේ පවතින කාලේ මෙහෙම අඩුවේගෙන ගිහිල්ලා ඔය දෙකම එකට වෙන වෙලාවක් තියෙනවා. උපදින තැනම නිරුද්ධ වෙනවා. එතකොට පැවැත්මක් දෙන්න පුළුවන්ද? බැ. අන්න ඔය ස්වභාවයට තමයි අනිත්‍ය කියන්නේ. හරි? පැවැත්ම දීලා කාලයක් ගිහින් විනාශ වෙන එක ඒක ඉතින් මං හිතන්නේ ඕන කෙනෙක් දන්නවා. බුද්ධාගමේ වෙන්න ඕනේ නැහැ නේ. මේ ශරීරේ පොඩි කාලේ මෙහෙම නෙමෙයි තිබුණේ, දැන් මෙහෙම නෙමෙයි, වයසට යනකොට මීට වඩා වෙනස්. ඕක කියන්න බුදුදහමේ වෙන්න ඕනේ නැහැ. මුස්ලිම් කෙනෙක්ගෙන් අහුවත් ඒක එහෙමමයි කියයි නේද? ඕකේ මොකක්ද අමුතු වෙනදන ගන්න. එතකොට ඒ කාලයක් ගිහින් වෙනස් වෙනවා දැක්කා කියන්නේ අනිත්‍ය ගැඹුරින් දැක්කා නෙවෙයි. සම්මුති ලෝකේ ඕන කෙනෙකුට ලෝකයාගේ දෘෂ්ටිය තව විදියට කිව්වොත් ලෝකෙට අයිති දැක්ක. ලෝකෝත්තර දැක්ම නෙවෙයි. ඔව් ඒක හිතලා බලන්න කරුණු තියෙනවා. ලෝකය තමන් තුලයි කියලා හේතු ඇතුව පෙන්වන්න පුළුවන් වෙනවා. දැන් පොල් ගහ තමන් තුලයි කියලා. එළියේ තියෙන පොල් ගහ නිත්‍ය. අර පොල් ගහ තියෙනවනේ කියලානේ හිතෙන්නේ. එතකොට ඔන්න නුවණින් බලන්න පුළුවන් නම් ওই පොල් ගහ එළියේ තියනවා කිව්වට ඕක තමන් තුලනේ තියෙන හේතු ඇතුව. ඒ කවුරුත් කියපු හින්දා නෙවෙයි. තමන්ට පෙන්වන්න පුළුවන් නම් අන්න එතකොට දැන් අර පස්සතෝ මට්ටමට ගන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රශ්න නැතුව, රැවටෙන්නේ නැතුව මේ කෙනේ. ඔව්. ඒ හැකියාව ගන්න ඕන. එතකොට එතකොට එතෙන්ට එන්නේ කොහොමද? අපි ඇහැ ගැනයි රූපේ ගැනයි ඔන්න හොයන්න වෙනවා මේ ආයතන ගැන. ඇහෙන් දැකලා රූපයක් දැනගෙනනේ තියෙන්නේ. එතකොට මූලික මට්ටමේදී ඇහැ මේ පැත්තේ තියෙනවා, රූපේ එළියේ තියෙනවා කියන එක තමයි ලෝකෙට අයිති දැක්කේ. දැන් අපි ඊට වඩා නුවණින් බලන්න ඕන. එතකොට ඔය රූපේ එළියේ තියෙනවා කියලා නිත්‍ය සංඥාවෙන් ගත්තේ මොන හේතු හින්දාද? කොහොම දැනගත්තේ කොහොමද? අපි දැනගෙනනේ තියෙන්නේ නේද? ඒ දැනගත්තේ කොහොමද? ඒ දැනුවත් වීමට ආවේ කොහොමද?
අවිද්‍යාව නිසා.
එතකොට දැන් ඇහි ක්‍රියාකාරීත්වය අපි බැලුවේ නැහැ. නේද? ඇහැ පිරිසිඳ දැක්කේ නැහැ. ඇහි ඇත්ත ඇතියටි දැක්කේ නැහැ. අන්න දැන් ඇහෙන් දැනගන්න රූප ගැන දැනගන්න නම් ඇහැ ගැනත් දකින්න. එතකොට ඒ ඇහැ ගැනයි ඇහෙන් දැනගන්න රූප ගැනයි ඇත්ත ඇති හැටි දැනගන්නකොට සිද්ධ වෙන ක්‍රියාවක් තව සූත්‍රක බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඒක තමයි මේ තවත් ආයතන. ඔයගොල්ලෝ ආයතන කීයක් දන්නවද දැනට? 6යි. තව ආයතනයක් තියෙනවා. හත්වෙනි ආයතනය. මේ මං කියන එක නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. සේ ආයතනයේ වේදිතබ්බේ. මෙන්න මෙහෙම ආයතනයක් දත යුතුයි. සේ ආයතනයේ වේදිතබ්බේ. අහලා තියෙනවද හත්වෙනි ආයතනය? මෙන්න මෙහෙම සූත්‍රයක් තියෙනවා. සංයුක්තංගියේ සලායතන සංයුක්තේ. ඒ කියන්නේ සංයුක්ත නිකායේ සලායතන සංයුක්තේ තියෙනවා කාම ගුණ සූත්‍රය. කාම ගුණ සූත්‍රය. මේක බලන්න. සංයුක්ත නිකායේ සලායතන සංයුක්තෙන් කායර වර්ග කරලා තියෙනවා. ඒකට සලායතන වර්ගී බලන්න කාම ගුණ සූත්‍රය. ඒ සූත්‍රේ සංයුක්තනිකායේ පොඩි සූත්‍ර සංකිටුවක් වගේ. මේක කාට හරි පුළුවන් මේක පාලි එකයි සිංහල එකයි සංකිටුවකට අරන් ෆොටෝ කොපි කරලා ගත්තියට බෙදුවත් වටිනවා. ඒකේ තියෙන්නේ තස්මාතිහ භික්කවේ සේ ආයතනේ වේදිතබ්බේ. හරි. මෙහෙන ආයතනයක් ගත යුතුයි. සේ ආයතනේ වේදි තබ්බේ. යප්ත මොකද්ද? අන්න ඒ ආයතනේ දකින්නකොට වෙන දෙයක් කියනවා. චක්කුංච නිරුජ්ජති රූප සංඥාච විරජ්ජති. චක්කුංච නිරුජ්ජති. එහෙන නිරුද්ධ වෙනවා. රූප සංඥාච විරජ්ජති. විරජ්ජති කියන්නේ මැකිලා යනවා. එහෙන නිරුද්ධ වෙනවා රූප සංඥාව මැකිලා යනවා. අන්න ඔහම දැක්ක යුතු ආයතනයක් තියෙනවා. සේ ආයතනේ වේදිතක්. ඊළඟට කියනවා සේ ආයතනේ වේදිතබ්බේ යත්ත සෝතංච නිරුජ්ජති සබ්ද සංඥාච විරජ්ජ. අන නිරුද්ධ වෙනවා සබ්ද සංඥා මැකියන්. සේ ආයතනේ වේදිතබ්බේ යත්ත ධානංච නිරුජ්ජති ගන්ධ සංඥාච විරජ්ජති. සේ ආයතනේ වේදිතබ්බේ යත්ත ජීවහාච නිරුජ්ජති රස සංඥාච විරජ්ජති. දිව නිරුද්ධ වෙනවා ඒ දිවෙන් දැනගන්න රස සංඥා නැකියන. සේ ආයතනේ වේදිතබ්බේ යත්ත කායෝච නිරුජ්ජති පොට්ටබ්බ සංඥාච විරජ්ජති. කාය ආයතනේ නිරුද්ධ වෙනවා පොට්ටබ්බ සංඥාව නැකියන. සේ ආයතනේ වේදිතබ්බේ යත්ත මනෝච නිරුජ්ජති ධම්ම සංඥාච විරජ්ජති. මන ආයතනේ නිරුද්ධ වෙනවා ඒකෙන් දැනගන්න ධම්ම සංඥා නැකී යනවා. සේ ආයතනේ වේදිතබ්බේ සේ ආයතනේ වේදිතබ්බේ ආයි රිපීට් කරනවා. එතකොට ඒකේ වැදගත්කම පේනවා නේද? මේ ආයතනය දත යුතුයි. මේ ආයතනය දත යුතුයි. මොකද්ද? ඇහැ නිරුද්ධ වෙන රූප සංඥාව මැකී යන ආයතනය. මේ ආයතනය දත යුතුයි. සේ ආයතනේ වේදිතබ්බේ. කන නිරුද්ධ වෙන සබ්ද සංඥා මැකී යන ආයතනය දත යුතුයි. සේ ආයතනේ වේදිතබ්බේ. ධානංච නිරුජ්ජති. ගන්ධ සංඥාච විරජ්ජති. නාසයේ නිරුද්ධ වෙන ගන්ධ සංඥාව මැකී යන ආයතනය දත යුතුයි. අවේ ආයතන හයටම කියනවා නේද? කාය ආයතනේ නිරුද්ධ වෙන පොට්ටබ්බ සංඥාව නැකී යන ආයතනයේ දත යුතුයි. ඈ? ඒකට මන නිරුද්ධ වෙන ධම්ම සංඥාව නැකී යන ආයතනයේ දත යුතුයි. දැන් ඔහොම කියන්නේ ඔහොම තත්වයක් තියෙනවා. දැන් ඒකට කියනවා සලායතන නිරෝධය කියලා නේද? ආයතන හයම නිරුද්ධ වෙන තත්ත්වයක් නේ ඔය දකින්න ගියන්නේ. ආයතන හය නිරුද්ධ වුණොත් ආයතන හයෙන් දැනගන්න සංඥා හය මැකී යනවා. ඒක පිහිටන්නේ නෑ. නේද? එහෙම තත්ත්වයක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හරි? මනෝච කියන්නේ අර චක්කුංච කිව්වා වගේ. මන ආයතන. ච කියන්නේ ඒකක්. මේක කියන එකට ච කියන්නේ. රූප සංඥා ඔව් ද කියන එක. රූප ඒ කියන්නේ චක්කුංච නිරුජ්ජති රූප සංඥාච විරජ්ජති. ඒ කියන්නේ එතන යම් ආයතනයක ඇස නිරුද්ධ වේද රූප සංඥාව මැකීයේද ඒ ආයතනය දත යුතුයි. යම් ආයතනයක කන නිරුද්ධ වේද සබ්ද සංඥාව මැකීයේද ඒ ආයතනය දත යුතුයි. වෙනවා. යම් ආයතනයක ඇස නිරුද්ධ වේද රූප සංඥාව මැකීයේද ඒ ආයතනය දත යුතුයි. දැන් ඔක පේනා නේද? ඔක ප්‍රඥාවෙන් දකින්න ඕන තත්වයක් කියලා. දැන් ලෝකයා ඉන්නේ ආයතන හයේනේ. එතකොට ලෝකෝත්තර දැක්මේදී ඔව් ලෝකෝත්තර දැක්මේදී මේ ආයතන හයේම නිරුද්ධ වෙන දැක්මක් තියෙනවා. හරි? දැන් ඔතනිනුත් තේරුම් ගන්න දැන් ඇහැ කියන එක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ස්වභාවය. අර විඥානය පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා වගේ ඇහැටත් කියදෙන්න පුළුවන්. එහෙන් දැනගන්න රූපයටත් පුළුවන් නෙමෙයි ඒක එහෙමම. ඒක අපිට පේන්නේ නැති එක අපේ දුර්වලකම. යථාභූත தත්වය එහෙමම. කියන එක තේරුම් ගන්න. එතකොට ඥානං පස්සං යථාභූතං වෙනකොට ඔන්න ඔය වගේ දැක්මකට එන්න වෙනවා. අපි දැන් විඥානයේ යම් කිසි දැක්මක් තියනවාද පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන එකනේ ක්ෂණයක්වත් නොපවතින. නේද? ප්‍රයත්නක් දෙන්න බැරි, නිත්‍ය කරන්න බැරි. නිත්‍ය කරන්න බැරි නම් අනිත්‍යයි. අනිත්‍ය විඥානය නම් අනිත්‍ය රූපෙ වෙන්නත් ඕන, අනිත්‍ය ඇහැ වෙන්නත් ඕන. ඒකට ඥානං පස්සං යථාභූත යථාභූත தත්ත්වය එහෙම වෙන්න ඕන. අපිට පේනවද නැද්ද කියන එක වෙනම කතාවක්. යථාභූත ඥානෙදී එහෙම වෙන්න ඕන නේද? එහෙම වුණත් අපි ඇසේ සතුටු වෙයිද? ඇසේ සිහිමුලා වෙයිද? රූපේ සතුටු වෙයිද? රූපේ සිහිමුලා වෙයිද? රූපේ ආස්වාදාන පස්සී වෙන්නේද? ඇසේ ආස්වාදාන පස්සී වෙන්නේද? නෑ. ආදීනවය පේන්නේ අපි. නේද? ඕක තියනවා කියලා ආස්වාදයක් වින්දානම් ඒකේ ආදීනවය දකින්න. නේද? එතකොට මේ රූපය නිසා පංච උපාදානස්කන්ධ රැස් කළා නම් දැන් පංච උපාදානස්කන්ධ රැස් නොකරන පැත්තකටයි යන්නේ. නේද? ඇස නිසා පංච උපාදානස්කන්ධ රැස් කළා නම් රැස් නොකරන පැත්තකටයි යන්නේ. ඔන්න ඔය යථාභූත தත්ත්වය ඇත්ති හැටි ඥානං පස්සං යථාභූතං උනාන. එහෙම කෙනාට කියනවා සාස්ස හෝති සම්මා දිට්ඨි. අන්න එයාට සම්මා දිට්ඨිය ඇති වුණා කියන. සාස්ස හෝති සම්මා සංකප්පෝ. එයාට සම්මා සංකප්පය ඇති වුණා කියන. මොනවම මාර්ගාංග ටික කියනවා එක කියන්නේ මේ. මහා සලායතන සූත්‍රය කියනවා යා තථා භූතස්ස දිට්ඨි. අන්න ඔය ඇත්ත පිහැටි දකින කෙනාට සාස්ස හෝති සම්මා දිට්ඨි. යෝ තථා භූතස්ස සංකප්පෝ සාස්ස හෝති සම්මා සංකප්පෝ. යෝ තථා භූතස්ස වායාමෝ සාස්ස හෝති සම්මා වායාමෝ. යා තථා භූතස්ස සති සාස්ස හෝති සම්මා සති. යෝ තථා භූතස්ස සමාධි සාස්ස හෝති සම්මා සමාධි. අංග පහයි තියෙන්නේ. මොනවාද අඩුනේ? වාචා කිව්වේ නෑ. සම්මන්ත කිව්වේ නෑ. ආජීව කිව්වේ නෑ. හරි. ඒ කියන්නේ සීල කොටස කිව්වේ නෑ. මම දැන් ඉස්සෙල්ලා එකට සම්බන්ධයි. සීලය නැතුව ඉතුරු ටික දැන් ඇති වෙනවා කියලා කිව්වා. ඒක තේරුණාද දැන් නේද? සාස්ස හෝති සම්මා දිට්ඨි. සාස්ස හෝති සම්මා සංකප්පෝ. සාස්ස හෝති සම්මා වායාම. සාස්ස හෝති සම්මා සති. සාස්ස හෝති සම්මා සමාධි කියලා කිව්වා. තව කැලලක් තියෙනවා. උබ්බේව කෝ පනස්ස. අන්න ඒ පෙර කිව්ව විදිහට ආය කම්මං වචී කම්මං ආදීයෝ සුපරිසිද්ධෝ හෝති. කාය කම්ම සුපරිසිද්ධ වෙනවා, වචී කම්ම සුපරිසිද්ධ වෙනවා, ආජීවය සුපරිසිද්ධ වෙනවා. ඒක වෙනමයි. අන්න සීලය ඔව් ඉබේම හටගන්න. ඔය දැක්ම තියෙනවා. හරි. දැන් සීලයක් රැකලා මේක අවබෝධ කරනවාද? අවබෝධ කරනකොට සීලය වැඩේ. නෝව දකින්න ඕන දේවල් නะ. ඒව මස්සායන් අරිය වට්ටංගිකෝ මග්ගෝ භාවනාපාරිකූරින් ගච්ඡanti. අන ආරිය ෂ්ටාංගික මාර්ගයේ පරිපූර්ණ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පරිපූර්ණ වෙන්න නම් මොකද්ද වෙන්න ඕන? ඇහැ රූපේ ඥානං පස්සං යථාභූත. පොඩි දෙයයි තියෙන්නේ. ඇස රූපේ විඥානේ පස්සේ වේදනා. ඒ ටිකේ ඥානම් පස්සෙන් අතපොතන. ඇත්ත ඇති හැටි දැනගන්න දකින්න. හරි. අරවා එක එක වඩන්න නෙමෙයි තියන්නේ ඕක ගන්න. හා? භාවනා ගැනත් ඕකේ කියනවා. ඊළඟට කියනවා මේ තස්සිමේ ද්වේ ධම්මා යුගනන්දාවත්තන්ති. එන්න විදිහට ධර්මතා දෙකක් යුගනන්දව වැඩෙනවා. සමතෝච විපස්සනා. සමත විපස්සනා වඩන්න ඕන. පොඩි වැඩයි තියෙන්නේ. ඇයි රූපේ විඥානේ පස්සේ වේදනාවේ ඥානං පස්සන් යතාවුන. හරි. මේවා තියාගෙනද සමත විපස්සනා වැඩුවි. මම කවුරු හරි ඇවිල්ලා අහනවා නම් මට විපස්සනාව කියා දෙන්න කියලා දැන් මට මොකද්ද කියා දෙන්න තියෙන්නේ? ඇහි රූපේ විඥානේ ඥානං පස්සන් යතාවුන. භාවනාව අහන අයට මම කියනවා නේද විපස්සනාව කොහොමද හුවා මේක තේරුම් ගන්න. දැන් පේනවද ඇයි තේරුම් ගන්න කියන්නේ? ඕක තේරුම් ගත්තේ නැත්නම් විපස්සනාව වඩනවා කියලා දෙයක් වෙන්න බෑ. සමතෙත් වැඩෙනවා විපස්සනා. ඒක බුද්ධ වචනේ. සමතේ විපස්සනාවයි වැඩෙනවා. පස්සීමේ ද්වේ ධම්මා යුගනන්දා වත්තන්ති. සමතෝච විපස්සනාච. ඔච්චර විතරක් නෙමෙයි. සෝයේ ධම්මා අභිඥා පරිඤ්ඤයා තේ ධම්මේ අභිඥා පරිඥානාති. යම්කිසි ධර්මයක් නුවණ අභිඥාවෙන් පරිඤ්ඤය වෙන්න ඕන නම් පිරිසිඳ දකින්න ඕන නම් අන්න ඒක පිරිසිඳ දකින්න. යම්කිසි ධර්මතාවයක් පිරිසිඳ දකින්න තියනවා නම් ඒක පිරිසිඳ දකින්න.
දැන් සර් සමාවෙන්න. දැන් සර් මෙහෙම පැහැදිලි කරනකොට අපේ ශෝත විඥානය ඒ අකුරක් අකුරක් ආස ඇති වී නැති වී යනවා. ඒ වගේම මනෝ විඥානේ අර අකුරු මතක් කිරීමත් ඒ හැම අකුරක්ම මනෝ විඥාන මතක් කර දීම එකත් ඇති වෙන තියන නේද සර්?
ඔව් ඒක ඉතින් අපි දැක්කත් නැත්පත් ඒක වෙනවා.
ඒක අනිත්‍ය භාවයක් තියෙනවා නේද?
අනිත්‍ය භාවය තියෙනවා. ඒ කියන්නේ අනිත්‍ය භාවය තිබුණට අපිට ප්‍රයෝජනයක් කියලා. තිරී නැති යාම ස්වභාවය.
අනිත්‍ය භාවක දැන් තියෙනවා නේද?
තියෙනවා. ඒක 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 තිබුණාට අපිට ප්‍රයෝජනයක් නෑ.
ඒක ප්‍රගුණ කරගන්න බ අපිට අපේ පැත්තට අපේ කන්නේ
හරියට. ඒක තමයි මේ කියන්නේ. ඒක කරන්න නම් මොකද කරන්න දෙන්නේ? ඇහැ ගැන, රූපය ගැන, විඤ්ඤාණය ගැන, පස්සේ ගැන, වේදනාව ගැන, ඥානං පස්සන් එපා දුක. ඇත්ත ඇති හැටි දන්න දකින කෙනෙක් බවට පත් වෙන්නේ. ඒ තමයි මේ මහා සලායතන සූත්‍රය කියන්නේ.
රූපය ගැන
එතකොට මේ චතුරාර්ය සත්‍යෙම දැන් පරිඥය වෙන්න ඕන එක පරිඥය වෙනවලු. ඒ ධම්මා අභිඥා පහතබ්බ. අනන නුවණින් ප්‍රහාණය කරන්න ඕන ධර්මතාවයක් තියෙනවනම් තේ ධම්මේ අභිඥා පජහති. ඒ සංහාව ගැන කියනවා. ඉස්සලගේ දුක ගැන දැන් දුකට හේතුව ගැන. පජහති අත්හැරලා ගන්න. ඒ ධම්මා අභිඥා භාවේතබ්බ තේ ධම්මේ අභිඥා භාවේති. මොනා හරි භාවිතා කරන්න ඕන නම් ඔන්න ඕක භාවිතා කරනවා. කියන්නේ මාර්ගයක් වඩන්න තියෙනවා නම් මාර්ගයේ වඩන කෙනෙක් වෙනවා. යේ ධම්මා අභිඥා සච්චිකාතබ්බ තේ ධම්මේ අභිඥා සච්චිකරෝතු. යම් දෙයක් සාක්ෂාත් කරන්න තියෙනවා නම් ඒක සාක්ෂාත් කරනවා. එහෙම වෙන්නේ කවුද? ඥානං පස්සං යථා භූතං. මොනවා ගැනද? ඇහැ ගැන, රූපය ගැන, විඥාණය ගැන, පස්සේ ගැන, ඒ නිසා හටගන්න වේදනාව ගැන, කන ගැන, ශබ්දය ගැන, විඥාණය ගැන, පස්සේ ගැන, ඒ නිසා හටගන්න වේදනාව ගැන, නාසය ගැන, ගන්ධ සුවඳ ගැන, විඥාණය ගැන, ඒ නිසා හට ගන්න පස්සේ ගැන, ඒ පස්සපච්චය තියෙන වේදනාව ගැන. ඒ වගේ ආයතන හයේම ඔන්න ඔය පහ ගැන ඥානං පස්සං යථා භූතං වෙන්නයි ඕන. එතකොට සාමාන්‍ය කෙනා අඥානං අපස්සං යථා භූත. එතකොට අපි තේරුම් ගන්න ඕන අපි අඥානං අපස්සං යථා භූතං නම් වෙන්න ඕන ඥානං පස්සන් යථා භූතං. ඒකට තමන්ව චෙක් කරගන්න දැන් මම ඇහැ ගැන කොහොමද, රූපය ගැන කොහොමද, චක්කු විඤ්ඤාණය ගැන කොහොමද, චක්කු සංපස්සේ ගැන කොහොමද, ඒකෙන් හටගන්න වේදනාව ගැන කොහොමද, ඥානං පස්සං යථා භූතංද අඥානං පස්සං යථා භූතංද, ඒක වචනෙන් දැනගන්න එක එකක්. ප්‍රායෝගික මොහොතේදී ඒ විදිහද කියන එක තව එකක්. හරි, ඒක ප්‍රායෝගික මොහොතේදී ඕක වෙනවා නම් අන්න එයාගේ මාර්ගය වැඩෙනවා. ඒකට අපි ඒ தත්ත්වේ නැත්තම් ඒ தත්ත්වෙට එන්නයි අවශ්‍ය. අන්න එයාගේ මේ කියන ධර්මතා වැඩෙනවා. මහා සලායතන සූත්‍රයට අනුව මේකත් කියෝලා බලන්න හොඳ සූත්‍රයක්. දැන් අපි සීතසරය සාකච්ඡා කරපු හින්දා දැන් පාලි වචන ගොඩක් දන්නවා නේද? පාලියෙන් කියනකොට මම හිතන්නේ වැටහෙන මට්ටමට ඇවිල්ලා ඇති. මේක දැන් Tamanට කියවනකොට ආයේ ආයේ තව තව මේක තේරුම් ගන්න පුළුවන්. භාවයේ තත්වා කියන්නේ භාවිතා කරන මේ මාර්ගය එතන වඩන්න ඕනේ. ඒ පදහති මේ ප්‍රහාණය කරන්න ඕනේ.
දැන් ධර්මය
ඒ ධම්මා විඥා පහතබ්බ ධර්මතාවයක් ප්‍රහාණය කරන්න ඕන නම් තේ ධම්මේ අවිඥා පදහති. ඒ මේ තියෙන ප්‍රතිඵල. දැන් ওই ප්‍රතිඵල වලට එන්න නම් මොකද්ද වෙන්න ඕන?
ධර්මය
එතකොට අපි ඇහැ ගැන දැනගන්න ඕන, රූපය ගැන දැනගන්න. එතන එහෙම දැනගන්න රූපය දැනගන්න. පස්සපච්චය වේදනා එක දැන් මෙතන අල්ලනකොට ඒක නැති වෙනවා. ඒකයි මම ඒ ටික ගැන වැඩි කතා කරන්නේ. පස්සේ නිසා යම් වේදනාවක් හටගනීද? දැන් පස්සේ තිබුණක් වේදනාව හට ගන්නවනි, පස්සපච්චය වේදනානි. දැන් අපි පස්සේ හට නොගන්න ස්වභාවයකට ආවොත් අර ටික කොහොමත් නැති වෙනවද? ඒක වෙනම නැති කරන්න දෙයක් නැහැ නේද? ඒකයි මෙතන මම මේ ගොඩාක් කියන්නේ ඇහැ ගැනයි රූපේ ගැනයි නුවණ පිහිටන්. මොකද ඔය දෙක පිහිටියේ නැත්නම් විඥානේ පිහිටන්නේ නැහැ. විඥානේ පිහිටියේ නැත්නම් පස්සේ පිහිටන්නේ නැහැ. පස්සේ පිහිටියේ නැත්නම් වේදනාවක් ගැන අපට ප්‍රශ්නයක් නැහැ. මේ දැන් මදුපිණ්ඩික සූත්‍රයේදී කියන්නේ චක්කුං වික්ඛවේ පටිච්ච රූපේච උපද්යති චක්කු විඥාන. පින්නං සංගති පස්සෝ. පස්සපච්චය වේදනා. දැන් ਉਹ අතරින් නවත්තලා නැහැ. පස්සේ තියෙනවා නම් පස්සපච්චය වේදනා. යම් වේදේති තං සංඥා. ඒක මගදී නවත්තන්න පුළුවන් කියලා නැහැ. නැහැ, ඒතර තියනවාද ඒක? චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඤ්ඤාණ. තින්නම් සංගති පස්සෝ තුනේ සංගතියට පස්සේ තියෙනවා. අසපච්චය වේදනා, වේදනාපච්චය තණ්හා. නෑ, වේදනා තණ්හාවටත් කියන්න පුළුවන්. ඒක මෙහෙමත් කියලා තියෙනවා. නෑ, දැන් ඕවා මකදී නවත්තන්න පුළුවන් කියලා කතාවක් ඔතන
තියෙනවා.
පස්සපච්චය වේදනා කිව්වා නම් පස්සේ තියෙනවා නම් වේදනාව තියෙනවා. ඕක නවත්තන්න කාටවත් බැහැ.
දිගටම යනවා. බව වෙන කන්
යනවා. නෑ, නවත්තන්න පුළුවන්ද ධර්මය?
නවත්තන්න බැහැ. පස්සේ වුණා
නම් නවත්තන්න. ඒක නෙමෙයි කියන්නේ. නවත්තන්න පුළුවන් කියලා කියන්නේ නැහැ. පස්සේ තියෙනවා නම් වේදනාව තියෙනවා කියලා ඔය කියන්නේ. ඈ? යථා භූතව දැක්කත් නැතත් පස්සේ තියෙනවා නම් වේදනාව
තියෙනවා.
අසවක්ඛ්‍ය වේදනා. නේද? ආ, ඔතන තමයි ගොඩාක් නැද වරද්දගෙන තියෙන තැන. පස්සපච්චය වේදනා කියලා බුද්ධ වචනේ තියෙනවා. තස්ස නිරෝධා වේදනා නිරෝධෝ කියලා වචන තියෙනවා. ඈ? රාතන් වහන්සේගේ තමයි. ඉතින් තස්ස නිරෝධා වේදනා නිරෝධෝ කියන එක යෙදෙනවා මිසක් පස්සේ තියෙද්දි වේදනා නිරෝධා කියලා යෙදෙන්නේ නැහැ. පස්ස නිරෝධාවයි දැන්. ඒ පස්සේ තිබුණොත් වේදනාව
තියෙනවා.
පස්සේ තියෙද්දි වේදනාව නිරුද්ධ වෙනවා කියලා ධර්මතාවයක් නැහැ. තේරුණා? අපේ කරන්න හදන්නේ මේ පස්සේ ඉතුරු කරලා සමහර විට වේදනාවත් ඉතුරු කරලා තණ්හාව තමයි නිරුද්ධ කරන්නේ. වේදනාපච්චයා තණ්හා කියපු එක බුද්ධ වචනේ අයින් කරනවා. වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ කියපු බුද්ධ වචනේ අයින් කරන්න හදනවා. එහෙම කියලා තියනා නේද? පටිච්ච සමුප්පාදේ කියලා තියනා නේද? වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ කියලා. අපේ අය නිරෝධ කරන්න හදන්නේ නෑ නෑ. වේදනාව තියෙනවා, තණ්හාව තමයි නිරෝධක. පේනවද ඔතන අඩුවක් තියෙනවා? මම දන්නේ මට නම් පේනවා. දැන් ඔක පේන්නේ මෙහෙමයි. දැන් ඔන්න තණ්හාපච්චය උපාදාන කියනවනේ නේද? තණ්හාපච්චය උපාදාන කියනවා නේද? ඊළඟට තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ කියනවා නේද? දැන් මොකද්ද මේ කියන්නේ? තණ්හාව නිසා උපාදානේ හටගන්නවා. තණ්හාව නැත්තම් උපාදානේ හටගන්නේ නැහැ. දැන් ඔහොම කිව්වට පස්සේ අපිට කියන්න පුළුවන් ද තණ්හාව තියෙද්දි උපාදානේ නිරෝධ කරන්න පුළුවන් කියලා?
අවිද්‍යාව නිරෝධ කරන්න ඕන. ඔය කොහොම කරන්නේ?
මේ වෙනේවා කියන්න එපා. මේ අහන එක තේරුම් ගන්න. දැන් තණ්හාපච්චය උපාදානයි, තණ්හා නිරෝධා උපාදානයි, උපාදාන නිරෝධෝයි කිව්වහම තණ්හාව ඉතුරු වෙද්දී උපාදාන නිරෝධයක් කරන්න පුළුවන් වෙයිද? හොඳටම විශ්වාසයි. හොඳට හිතන්න බෑ නේද? අගර තණ්හා පච්චය උපාදාන, තණ්හා නිරෝධා උපාදාන නිරෝධ. ඕකෙන් අදහස් කරන්නේ තණ්හාව ඉතුරු වුණොත් උපාදානේ තියෙනවා. එහෙම නේද? තණ්හාව නිරුද්ධ වුණොත් තමයි උපාදානේ නිරුද්ධ වෙන්නේ. නේද? දැන් ඔය වචන දෙකමයි මම දාන්නේ ඊට කලින් එකට. වේදනා පච්චය තණ්හා, වේදනා නිරෝධා තණ්හා නිරෝධ. දැන් මොකද කියන්නේ? වේදනාව තියෙද්දි තණ්හාව නිරුද්ධ කරන්න පුළුවන්ද? බැරි වෙන්න ඕන. ඒ උනාට කියන්නේ නම් නෑ නෑ, රහතන් වහන්සේටත් වේදනාව තිබුණා, තණ්හාව තමයි නිරුද්ධ උනේ කියලා නේද කියන්න
හදන්නේ?
ඔව් කියන කතාව ධර්මයට ගැලපෙනවද? එච්චරයි බලන්න. ඒ අපිට විස්තර කරන්න බැරි කතාව වෙනම කතාවක් නේද? අපට පැහැදිලි වුණා කරන්න බැරි වුණා කියලා අපිට ධර්මය වෙනස් කරන්න පුළුවන්ද? පටිච්ච සමුප්පාද වෙනස් කරන්න පුළුවන්ද? ඒ මතක තියාගන්න, එහෙම වෙනස් කරන්න යෑම අපේ අවබෝධයේ අඩුවක් මිසක් ධර්මයේ අඩුවක් නෙවෙයි. ඒකේ තේරුම් ගන්න තියෙන්නේ අපි නොදැක්ක කොටසක් තියෙනවා තව දකින්න. අන්නහ කාරණා 12ම එකට වෙන්නේ. එකක් නිරුද්ධ නැ අනිත් එකක් නිරුද්ධයි.
ක්ෂණිකව සිද්ධ.
ඔව්. එතකොට කොටසක් තියෙද්දි කොටසක් නිරුද්ධ වෙන්න පුළුවන්ද? බෑ. ආ එහෙනම් පස්සේ තියෙද්දි, සලායතනෙ තියෙද්දි, වේදනා තියෙද්දි උපාදාන නිරුද්ධ වෙන්න පුළුවන්ද?
බෑ.
තණ්හා නිරුද්ධ වෙන්න පුළුවන්ද? හැබැයි කියන්නේ නම් නෑ, රහතන් වහන්සේට සලායතන තිබුණා, පස්සේ තිබුණා, වේදනා තිබුණා. නැත්තේ මොනවද?
උපාදාන.
තණ්හා උපාදාන විතරයි නැත්තේ. ඒක ගැලපෙන්නේ නැහැ නේද ධර්මයේ?
ගැලපෙන්නේ නැහැ. වේදනාව කියනවා කියන්නේ
ඔන්න ඔය ගැලපෙන්නේ නැති බව තේරුම් ගත්තොත් තමයි ඔකට උත්තරේ හොයන්න පුළුවන්. හරි? ඔකට පැහැදිලි කිරීම තියෙනවා. ඒ කියන්නේ ප්‍රඥාවෙන් දකිනකොට ඔකට උත්තරේ එනවා. ඒ අපි අපේ ප්‍රඥාව අඩුකමට ධර්මය වෙනස් කරන්න ගියත් නම් ඔකට උත්තර හම්බ වෙන්නේ නැහැ. ධර්මය දකින්න හම්බ වෙන්නේ
නැහැ.
නැහැ. දැන් මේකෙම උත්තරේ තියෙනවා. ඔය දැන් ඥානං පස්සං යථා භූතං වෙනකොටම ඇහැ කියන දැන් මම ඉස්සෙල්ලා පෙන්නපු සූත්‍රෙත් ඔකට උත්තරේ තියෙනවා. සේ ආයතනේ වේදිතබ්බි. චක්කුංච නිරුජ්ජති රූප සංඥා විරජ්ජති. මේ බුද්ධ වචනේ තියෙනවා ඔකට උත්තරේ. සලායතන නිරෝධයක් තියෙනවා. එතකොට රූප සංඥා මැකිලා යනවා.
ඇහැත් නිරුද්ධ වෙනවා රූප සංඥා නිරුද්ධ වෙනවා.
එතකොට ඔය ආයතනයේ දත යුත්තා තමයි රහතන් වහන්සේ. එතකොට අපිත් අවබෝධය එන්න ඕන ඔය මට්ටමට. දැන් අපි අවබෝධය ගන්න හදන්නේ නෑ නෑ. හැ කනනාසය තියෙනවා අරව විතරයි නැත්ති. පස්සේ තියෙනවා වේදනාව තියෙනවා. එතනින් එහා ටික තමයි නිරෝධ කියන්න හදන්නේ නේද? ඒක මේ අපිට පැහැදිලි කරගන්න බැරි කම මිසක් ප්‍රඥාවේ අඩුව මිසක් ධර්මයේ අඩුව නෙවෙයි. ඔහම හෙව්වොත් ධර්මය දකින්න පුළුවන් වෙයි කියලා තමයි මට හිතෙන්නේ. ඈ ඒක ඒ හින්දා තමයි මේ ඇහැ මේ සලායතන ගැන ඥානම් පස්සන් යථා භූතං වෙන්න කියන්නේ. ඒවයි රූප නැත්නම් බාහිර ආයතන ටික. දැන් අභ්‍යන්තර ආයතන ටික තමයි ඇහැ කන නාසය දිව ශරීරය මනස. ඕක ගැන ඥානම් පස්සන් යථා භූතං. ඊළඟට ඒවට ආරමුණු වෙන බාහිර ආයතන තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම. ඕවා ගැනත් ඥානම් පස්සන් යථා භූතං නේද? ඕවට අදාළව පහළ වෙන විඥාන හය ගැනත් ඥානම් පස්සන් යථා භූතං වෙන්න. මොකද ඕක නැති හින්දායි ඔවයි සිහි මුලා වෙන්නේ. ඒ සිහි මුලා වුණ හින්දායි අර ප්‍රශ්න ටික තියෙන්නේ. ඇත්ත ඇති හැටි දන්නේ නැති හින්දා. ඒ කියන්නේ විඥානේ යම් ඇත්තක් දැක්කනම් ඒ ඇත්ත දකින්න රූපේට. ඒ ඇත්ත දකින්න ඇසට. විඥානේ යම් ඇත්තක් දැක්කනම් ඒක දකින්න ශබ්දෙට කනට. මොකද ඔවා ඔක්කොම පොදු සංකත ධර්ම, පටිච්ච සමුප්පන්න ධර්ම ලෝකෙට ආйти ධර්ම. නැත්නම් සංඛාර. සංස්කාර. කියන එක දකින්න. දැන් අපි පොල් ගහ සංඛාරයක් විදිහට දකින්නේ නැහැ වගේ ඇහැ සංස්කාරයක් විදිහට දකින්නේ නැහැ. ඒක තියෙන දෙයක් කියලා නිකන්. මේ චේතනා වලින් කරපු සංස්කාරයක් කියලා ගන්න නැහැ නේද? ගත්තනම් පේනවා අර විඥාණයට තියෙන ලක්ෂණ ටිකව ඒකටත් තියෙනවා කියලා. මොකද විඥාණය පවතින කාලේ නේ චේතනාව පවතින. නේද? එතකොට මතක තියාගන්න බාහිරෙන් ලෝකය හොයන්න යන තාක්කල් මේ ධර්මයේ දකින්න බෑ. ඒ හින්දා තමයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ලෝකය මේ බඹයක් පමණ ශරීරය තුලින් තමයි ලෝකය පණවන්නේ, ලෝක සමුදය පණවන්නේ, නිරෝධය පණවන්නේ, මාර්ගය පණවන්නේ. තේක තේරුම් ගන්න නම් මේ ආයතන ටික නුවණින් විමසන්න ඕන. ආයතන කිවන් ඇහැයි රූපයි කනයි ශබ්ද නාසයයි ගඳ සුවඳයි යන ඕවා ගැන හොඳට නුවණින් මෙනෙහි කරන්න වෙන.
පස්සපච්චය නිරෝධ කියලා කිව්වට පස්සේ
පස්සපච්චය නිරෝධානි මේ පස්සපච්චය වේදන
ස්පර්ශය නිරෝධුණාට පස්සේ එන ධර්මතාවයන් නැහැ එතනින් පස්සේ නැති වෙන්නේ. නමුත් කලින් තව දෙනවා
පච්චය කිව්වහම නැති වෙන කතාවක් නැහැ. පච්චය කියන්නේ මේ දේ තියනවා නම් මේ දේ තියෙනවා.
දැන් ස්පර්ශය නිරෝධ කෙරුවාම පස්ස නිරෝධ වේදනා. ඒතර එතන
නිරෝධානම්
නිරෝධ කෙරුවා තියෙන ධර්මතාවයන් නවතනවා. නමුත් තව පෙර තියෙනවා තව ධර්මතාවයන් වගේ.
මොනවාද පෙර තියෙන්නේ?
පෙර පසු කියලා ගන්න වෙන්නේ ඉතින්.
පෙර මොනවාද තියෙන්නේ? පස්සේට පෙර තියෙන ඒවා.
සලායතන එනවා අනිත් පස්සේ ඒක එතකොට
පස්ස. ආ දැන් පස්ස නිරෝධ කරන්න පුළුවන් ද සලායතන තියෙද්දි? සලායතන පච්චය පස්සෝ කියන නේද? සලායතන නිරෝධා පස්ස නිරෝධෝ කියනවා නේද? පටිච්ච සමුප්පාදේ කියනවා නේද එහෙම?
පස්ස පච්චය හැකේ කියන ධර්මතාවයන් එතනින් එහාට ඉවර වෙනවා නේද?
පච්චයාණන් ඉවර වෙන්නේ නැහැ. නිරෝධාණන් තමයි ඉවර වෙන්නේ. පස්ස පච්චය කිව්වොත් පස්සේ තියෙනවා නම් ඊළඟ ධර්මතාව තියෙනවා. පස්ස නිරෝධා වුණොත් ඊළඟ ධර්මතාවේ නිරෝධයි. එතකොට පස්ස නිරෝධා වෙන්න පුළුවන්ද ඊට කලින් තියෙන සලායතන පච්චයා පස්සෝ කිව්වහම සලායතන තියෙද්දි පස්ස නිරෝධ වෙන්න පුළුවන්ද? බෑ. සලායතන නිරෝධාපස්ස නිරෝධය. සලායතනේ තියනවා නම් සලායතන පත්‍ය පස්සෝ. නේද? පස්සේ තියනවා නම් පස්සපච්චය වේදනා. පස්සේ තිබිලා වේදනාව නිරෝධ වෙන්න බෑ. මොකද පස්සපච්චය වේදනා. පස්ස නිරෝධා වේදනා නිරෝධ. සලායතන නිරෝධා පස්ස නිරෝධ. සලායතන තියනවා පස්ස නිරෝධය කියලා කතාවක් නෑ. හරි. සලායතන තියෙනවා පස්සේ නිරෝධ කරමු කියලා කරන්න හැදුවට ඒක පුළුවන් වැඩක් නෙමෙයි ධර්මය. එක්ක පටිච්ච සමුප්පාදේ වෙනස් කරන්න වෙනවා. ඒක කරන්න ඉතින් අලුතෙන් බුදු වෙන්න ඕනේ.
එහෙම හිතන්න පුළුවන්. සාධුකේ
ඒක තමයි. දැන් පස්ස නිරෝධ වෙන්න නම් මොකද්ද වෙන්න ඕන? සලායතන නිරෝධ වෙන්න ඕන. සලායතන කියනකොට ඔන්න තේරුම් ගන්න ඇහැයි රූපේ. කණයි ශබ්දේ. එහෙමනම් අපට බලන්න වෙනවා ඇහැයි රූපෙයි හටගත්තේ කොහොමද? ඒකේ සමුදේ මොකක්ද? ඒ සමුදේ යදුන් නැත්නම් ඇහැයි රූපෙයි හටගන්න විදිහ නැහැ. ඔන්න ඕක බලන්න. ඒකයි කියන්නේ සලායතනේ මොකද්ද? සලායතන සමුදේ මොකද්ද? සලායතන නිරෝධේ මොකද්ද? අන්න එයාට සම්මා දිට්ඨිය ඇති වෙනවා. ඕක දකින්න කියලා. එතකොට සලායතනේ නිරෝධ කරන ආයතනයක් තියෙනවා. සේ ආයතනේ වේදිතබ්බේ. අන්න ඒ ආයතනය දත යුතුය. හරි. මේ කාමගුණ සූත්‍රයේ අපි පැහැදිලි කළේ ඒ කියන්නේ ඒ බුද්ධ වචනේ තියෙන්නේ මේ විදිහට. ඔව්. දැන් හිතන්න ඕන බාහිර රූපයක් හටගත්තේ කොහොමද? බාහිර රූපේ හටගන්න හැටි පෙන්වන්න තමයි අර වතුරට එබෙන බල්ලව මතක් කළේ උපමාව. බල්ලා වතුරට එබෙනකොට ඌට බාහිර බල්ලෙක් හටගන්නවා. බල්ලගේ මානසිකත්වෙන් ඇහැ පාවිච්චි කළොත් බාහිර බල්ලෙක් ඉන්නවා කියන මතයට යනවා. එහෙනම් තමයි තරහරම් බුරන්නේ. නේද? දැන් බල්ලා බාහිර බල්ලෙක් ඉන්නවා කියලා හිතන්නේ ඇහැ පිරිසිඳ දැකලාද? නෑ, ඇහි මුලා වෙලා. එහෙත් මුලා වෙලා එහෙන් පෙන්නන රූපෙත් මුලා වෙලා. නේද? එහෙත් මුලා වෙලා එහෙන් පෙන්නන රූපෙත් මුලා වෙලා. නේද? එහෙන් දැකලා එළියේ බල්ලෙක් ඉන්නවා කියනකොට එහෙත් මුලා වෙලා රූපෙත් මුලා වෙලා. ආජානං අපස්සං යථා භූතං නේද? අපිත් එහෙන් දැකලා එළියේ යමක් තියෙනවා කියනකොට තේරුම් ගන්න එහෙත් මුලා වෙලා රූපෙත් මුලා වෙලා. එකම දෙයනේ කරලා තියෙන්නේ. බල්ලා හිටිය තැන. ඕකට කියනවා ලෝකෙට අයිති දෘෂ්ටි. නේද? ඒක ලෝකෝත්තර දැක්ම එනකොට ඔන්න රූපේ මුලා වෙන්නත් බෑ, හේ මුලා වෙන්නත් බෑ. ඇයි? ඥානං පස්සන් යථා භූතං යනවා. ඇත්ත ඇටි ඇටි. ඔව්. එතකොට දැන් මුලා වුණේ කොහොමද කියලා හොයන්න ගියාම ඔන්න ප්‍රසාද රූප කතාවට එන්නයි. ඇහැ නිසා දකින්නේ එළිය තියෙන රූපයක්ද ඇහැ සකස් කරලා දෙන ප්‍රසාද රූපයද?
ඇහැ සකස් කරලා
වර්ණචාරය. ඇහැ නිසා යම් දෙයක් දැක්කනම් දැකලා තියෙන්නේ ඇහැ සකස් කරලා දීපු ප්‍රසාද රූපයමයි. නේද? ප්‍රසාද රූපය කියන්නේ චක්කු විඤ්ඤාණයට අරමුණු වෙන මට්ටමක් විතරයි. චක්කු විඤ්ඤාණයට පේන්නේ ප්‍රසාද රූපය මිසක් එළියේ තියෙන රූපය නෙවෙයි.
මේකත් දැම්මොත් නම් හරි, ඒක අනිත්‍යයි.
අපේ චක්කු විඤ්ඤාණයට පේන්නේ ඇහැ සකස් ඇහැ නිසා සකස් වෙන ප්‍රසාද රූපය මිසක් බාහිර පවතින රූපයක් නෙවෙයි. ඔකට තමයි අර බිත්තර කටුවේ උපමාව දුන්නේ. මේ සත්‍යයා ඉන්නේ බිත්තර කටුවක් තුල. බිත්තර කටුව කියන්නේ ආයතන 6. හරි? ඒකට ආයතන 6ෙන් කරන්න පුළුවන් ප්‍රසාද රූප සකස් කරලා දෙන ටික. ප්‍රසාද රූප කියන්නේ අර බිත්තර කටුව තුලට වැටෙන ඡාය. බිත්තර කටුව තුලට සකස් කරලා දෙන ඡායා ටිකක් තමයි ප්‍රසාද රූපය. දැන් ඔයගොල්ලෝ හිතන්න බිත්තර කටුව කියන්නේ මේ ශරීරය. ඒකට ශරීරයේ තියෙන ආයතනයක් උදාහරණයක් ගත්තොත් ඇහ. ඒකට ඇහෙන් සකස් කරලා දෙන ප්‍රසාද රූපය තියෙන්නේ මේකෙන් එළියේද ඇතුළේද?
ඇතුළේ.
ඇහ තුල වෙන්නේ ඒක. ඇහ තුල කියන්නේ එළියේ නෙමෙයිනේ. විඥාණයට දකින්න පුළුවන් ඇහැ සකස් කරලා දෙන ප්‍රසාද රූපයේ විතරයි. ප්‍රසාද රූපයේ බලන්න නම් මේ මේක ඇතුලේ ඉඳන් විඥාණය ඕක දිහා බලන්න. අර බිත්තර කටුව තුල ඉඳන් සකස් කරලා දීපු ඡායාව දිහා බලනවා. නේද? එයාට පුළුවන් ද එළියේ තියෙන එකක් බලන්න? එයාට පුළුවන් ද මේ කණුව දිහා බලන්න? බෑ, චක්කු විඥාණයට බෑ. චක්කු විඥාණයට පුළුවන් ඔය කණුවේ සටහනක් ඇහැ හදලා දුන්නා නම්. ඒකට අපි ප්‍රසාද රූපය කියනවනේ නේද? අන්න ඒ ඡායා මාත්‍රය දකින්න විතරයි. නේද? එහෙනම් එළියේ කණුවක් තියනවා කියලා කිව්වේ කවුද? එළියේ යම් කිසි දෙයක් තියනවා කියලා කිව්වේ කවුද? චක්කු විඥාණය නේද? එළියේ දෙයක් තියනවා කිව්වේ චක්කු විඥාණය. එයාට කරන්න පුළුවන් උනේ ප්‍රසාද රූපේ දකින්න එක විතරයි. එයා කළේ එක වැඩක්. අපට කිව්වේ තව දෙයක්. මාය. එහිඳ තමයි එයා මායාකාරී කියන්නේ. මායාකාරයට කරන්න පුළුවන් එක දෙයක්. එයා පෙන්눔 කරන්නේ වෙන දෙයක්. හරි. ඒ චක්කු විඥාණයට පුළුවන් අර කටුව ඇතුලේ හදලා දෙන ප්‍රසාද රූපේ දකින්න විතරයි. එයා කවදාවත් එළියට ගිහිල්ලා නැහැ. යන්නත් බෑ. ආයතනෙන් එළියට ගිහින් බලන්න බෑ විඤ්ඤාණයට. නේද? විඤ්ඤාණයට පුළුවන් ආයතනය සකස් කරලා දෙන ප්‍රසාද රූපේ දකින්න විතරයි. එයාට අරමුණු වෙන්නේ මේ ප්‍රසාද රූපය විතරමයි. එයාට කිසිම හැකියාවක් නැහැ එළියට ගිහින් එළියේ තියෙන්නේ මොනවද බලන්න. දැන් හිතන්න එක මිරිඟුව පේන වෙලාව කියලා. ඔන්න මිරිඟු ස්වභාවය දකින්න විතරයි විඤ්ඤාණයට පුළුවන්. එයාට පුළුවන් ද ගිහිල්ලා වතුර තියනවද නැද්ද කියලා බලලා ඉන්න? බෑ. හරි. ඒ පෙන්눔 කරන සටහන දකින්න විතරමයි පුළුවන්. එළියට ගිහින් එළියේ තියෙන ස්වභාවය දැනගෙන ඉන්න බෑ. එතකොට එයා මොකද කරන්නේ? මිරිඟුව දිහා බලලා අපට කියනවා අන්න එළියේ වතුර තියනවා. ඒක මැජික් එකක් නේද? මායාවක් නේද? මුලාවක් නේද? ඔන්න මාය උපමංච විඥානං විඥානේ මායාකාරයේ කියන. විඥාණය දැනගන්නේ ආයතනේ සකස් කරලා දෙන ප්‍රසාද රූපයමයි. ඒ වුණාට එයා අපට කියන්නේ එළියේ තියෙන බාහිර රූපයක්, ලෝකෙට අයිති රූපයක් මන් දැනගත්තා. මං කියවේ විඥාණේ කියන කතාව. චක්කු විඥාණය අපිට කියනවා අන්න එළියේ වතුර තියෙනවා. වතුර කියන වචනේ නෙමෙයි මොනවා හරි රූප ස්වභාවයක් තියෙනවා. හරි. මනස තමයි පෙර අද්දකීම් ටික අරන් ඕකට වතුර කියන්නේ. ඔය වගේ රූපයක් නම් ඕක වතුර. ඔව්. මනෝ විඥාණය.
ඒක කොහොමද චක්කු විඥාණය නෙමෙයි කියන්නේ මනෝ විඥාණයෙන් දෙන සංඥාව තමයි නැවත එහෙමනම් චක්කු විඥාණය අරගෙන කියන්නේ සර්.
දැන් චක්කු විඤ්ඤාණයෙන් කියන්නේ මොකද්ද? ඒක තෝරගන්න ඕනේ ඉස්සෙල්ලා. චක්කු විඤ්ඤාණයෙන් කියන්නේ එළියේ රූපයක් තියෙන. මනෝ විඤ්ඤාණයෙන් කියන්නේ ඔය එළියේ තියෙන රූපේ මෙන්න මේක. තේරෙනවද? චක්කු විඤ්ඤාණයෙන් කියනවා එළියේ රූපයක් තියෙනවා. ඒ රූපේ ඇහෙන් දකින්න පුළුවන්. නේද? ඒක මොකද්ද කියලා නෑ. එහෙන් දකින්න පුළුවන් රූපයක් එළියේ තියෙනවා කියන කතාව චක්කු විඤ්ඤාණයෙන් මවලා පෙන්නනවා. චක්කු විඤ්ඤාණය දැනගත්තු දේ නෙමෙයි ඔය කියන්නේ. චක්කු විඤ්ඤාණය දැක්කේ ප්‍රසාද රූපේ. ප්‍රසාද රූපය මෙහෙම මැද තියෙනවා නම් දැන් පිටර කටුවේ හරිද? ප්‍රසාද රූපය දිහා බලලා මෙයා කියනවා අන්න එළියේ රූපයක් තියෙනවා. ඕක දකින්න මේ පැත්තේ ඇහැකුත් තියෙනවා. ඇහැයි රූපෙයි තියෙනවා කියන කතාව කවුද කියන්නේ? චක්කුයි. එතකොට ඇහැයි රූපයයි ඉපැද්දුවේ කවුද? චක්කු විඤ්ඤාණය නේද? එතකොට ඒ දෙන්නා ඉන්නවා කියලා මනස විශ්වාස කළේ ඇත්ත ඇති හිතේ හොයන්නේ නැතුව එයා කියන එක හැමම පිළිගත්තා. නේද? එතකොට මනස යෝනිසෝ මනසිකාරේද අයෝනිසෝ මනසිකාරේද? අයෝනිසෝ. මේගොල්ල ඉපදුන හැටි හෙව්වනම් යෝනිසෝ මනසිකාරය. උප්පත්ති ස්ථානයේ දකින්න එකට කියනවා යෝනිසෝ මනසිකාරය. මනසට පුළුවන්. මනසෙන් තමයි මානසිකරණය කියන එක. මානසිකරණේ යෝනිසෝ කරන්නත් පුළුවන් අයෝනිසෝ කරන්නත් පුළුවන්. මනසට පුළුවන් ඕන්නම් විඥානේ කියන දේ එහෙමම බාර ගන්න. අනේ එළියේ රූපයක් තියෙනවා. ආ ඒ රූපේ තියෙනවා තමයි. ඒක මොකද්ද කියලා එතකොට කියනවා අයෝනිසෝ මනසිකාරෙන් ඒක බාරගත්තා. ඊළඟට චක්කු විඤ්ඤාණය කිව්වනේ එළියේ රූපයක් තියෙනවා මේ පැත්තේ හැක් තියෙනවා කියලා. මනසට ඒක එහෙම්මම පිළිගන්නේ නැතුව එයාට පුළුවන් චක්කු විඤ්ඤාණය හැකියාව බලන්න මෙයා ඇත්තටම දැනගෙනද මේක කිව්වේ. එයාට පේනවා ඒතකොට නෑ නෑ චක්කු විඤ්ඤාණි බලලා තියෙන්නේ ප්‍රසාද රූපේ විතරයි. එයා මේ මවලා කියපු දෙයක් බාහිර රූපෙකුයි අභ්‍යන්තර ඇහැකුයි තියෙනවා කියන්නේ. කරන එක නෙමෙයි මේ 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 කතාව තේරුම් ගන්න. ඒතකොට උත්තරේ එනවා. දැන් චක්කු විඤ්ඤාණයට පුළුවන් මේක අහගෙන ඒක තේරුම් ගන්න. ප්‍රශ්න අහන කලින් චක්කු විඤ්ඤාණයට පුළුවන් එයාට කරන්න හැකියාව තියෙන්නේ ප්‍රසාද රූපේ බලනවා කියන එක විතරයි කියන එක පැහැදිලිද? එයා මවපු දෙන්නෙක් නේද ඇහැයි රූපයයි කියන එක? ඔව්. දැන් එතකොට ඇහැයි රූපයයි තියනවා කියලා ඊළඟ එක්කෙනාට පාස් කරනවා. එයා තමයි මනෝවිඤ්ඤාණය. හරිද? එතකොට මනෝවිඤ්ඤාණයට පුළුවන් මෙයා කියපු කතාව ඇත්ත තමයි කියලා එළියේ රූපයක් තියනවා කියලා බාර අරන් ඒක ගැන තව ටිකක් හිතන්න. එතකොට ඇති වෙන හැටි දැක්කද? නැහැ. ඒකට කියනවා මොන මානසිකාරයද? අයෝනිසෝ මානසිකාරය. හරිද? මනසට එතකොට පුළුවන්කම තියෙන අයෝනිසෝ මානසිකාරයෙන් අරය කියපුව දෙන්න ඇත්ත තමයි කියලා දෙපැත්තක් බෙදලා බාර ගන්න. නේද? තවත් විදිහක් පුළුවන්කම තියෙන මනෝවිඤ්ඤාණයට. විඤ්ඤාණ චක්කු විඤ්ඤාණේ ඒ මොකද්ද එයාට හැකියාව? එයාට පුළුවන් මේ චිත්‍රයේ දිහා ප්‍රසාද රූපේ දිහා බලන්න විතරනේ. මේ මෙයා හිතෙන් හදලා කියපු දෙයක් නෙමේ. ඇහැකුයි එළියේ රූපෙකුයි තියෙනවා දීපුවේ. නේද? එතකොට පේනවා මෙයා මවපු දෙන්නෙක් නේ. අභ්‍යන්තර බාහිර කියන දෙන්න. මේ දෙපැත්තක් බෙදුවේ කවුද? මම නෑ චක්කු විඤ්ඤාණ. චක්කු විඤ්ඤාණය තමයි දෙපැත්තක් බෙදලා දුන්නේ කියලා දකින්නත් මනෝ විඤ්ඤාණයට හැකියාව තියෙනවා. එතකොට කියනවා අර උපදින හැටි දැක්කා. ඒ මානසිකාරයට කියනවා යෝනිසෝ මානසිකාරය. එතකොට මේ චක්කු විඤ්ඤාණය මවපු රූපයක් ගැන මනස හිතන්න යයිද එතකොට? නැහැ. එතකොට බාහිර රූපයක් ගැන හිතන්න යයිද මනස? මෙයා සංස්කරණය කරපු මවපු දෙයක් කියලා දැක්කහම මෙයාගේ මායාවක් කියලා දැක්කහම ඒක ගැන හිතන්න යයිද මෙයා? නෑ. මෙයා දකින ඕක චක්කු විඤ්ඤාණයෙන් මවපු දෙයක්. එතකොට එයා ඇහැටයි රූපෙටයි අහුවෙයිද? අහුවෙන්නේ නෑ. චක්කු විඤ්ඤාණය කරන වැඩේ තේරුම් ගත්තු දවසට නේද මනෝ විඤ්ඤාණය ලෝකෙට අහු වෙන්නේ නැති වෙනවා. මොකද ලෝකේ හැදුවේ චක්කු විඤ්ඤාණය. අභ්‍යන්තර බාහිර කියලා බෙදුවේ චක්කු විඤ්ඤාණය කියලා පේනවා. එයා ඒවා ඇත්තට ඇද්දකලා කියපු කතා නෙවෙයි කියලාත් පේනවා. මොකද එයාගේ හැකියාව තියෙන ඇහැ සකස් කරලා දීපු මේ ප්‍රසාද රූපය දැනගන්න විතරයි. ප්‍රසාද රූපේ ඡායා මාත්‍රයක් විතරයි. ඔව්. එතකොට අපිට දැන් අනිත්‍යයි කියලා හිතන්න
පුළුවන්.
ඔව්. දැන් ඔතන මෙහෙම දෙයක් තියෙනවා. චක්කු විඥාන මට්ටම බොහොම මූලික අවස්ථාවක්. ඒක දකින්න අපිට හැකියාවක් නැහැ. අර අපිට අල්ලගන්න අවස්ථාව තියෙන්නේ මනෝ විඥාන මට්ටමේ. අපි රැවටුණා කියලා දැනගන්න මොහොත එනකොට මනෝ විඥාණයට ගිහිල්ලා ඉවරයි. හරි? ලෝකෙට අහුවෙනකොට මනෝ විඥාණයට ගිහිල්ලා ඉවරයි. මොකද මනෝ විඥානේ ආයෝනිසමනති වරෙන් බාර
අරන්නේ.
අහුවෙලා ඉවරයි. හැබැයි නුවණින් බැලුවොත් පේනවා ඒ අහුවෙනකොට චක්කු විඥානේ නිරුද්ධයි. මනෝ විඥාණයෙන් මේක දැනගන්න. චක්කු විඥානේ නිරුද්ධයි කියන්නේ එයා හදපු ඇහත් නිරුද්ධයි. එයා හදපු රූපෙත්
නිරුද්ධයි.
නිරුද්ධයි. නේද? ආ මේ දැන් අතීතේ නිරුද්ධ වෙච්ච දෙයක් ගැන නෙමේ දැන්
හිතන්නේ.
ඒ කියන්නේ අනිත්‍ය. ඒ ඉතුරු නැතුවම නිරුද්ධ වුණ දෙයක් ගැන දැන් මේ ඉතුරුවක් කරගෙන මෙයා මෙහෙ හිතනවා. එන්න. ඔව්. එතකොට එතන අනිත්‍ය දැක්කත් මෙතන මුලා වෙන්නේ. හරි. ඒ නිසා තමයි අනිත්‍ය සංඥාව වඩන කෙනාටත් පුළුවන් මුලා වෙන්නේ දැන්. ඊළඟට ඕක නිරුද්ධ වුණ දේ තාම පවතිනවා කියලා නිත්‍ය කරගෙන අරගත්තු හින්දා නේද මේ ආස්වාදයක් පිනින්නේ. ඒක මුලාවෙන් ගත්තු නිත්‍ය ස්වභාවය. ඕක දකිනකොට පේන්නේ ආදීනවයි. ඕකේ මොන සැපයක්ද? නේද? මේ දැන් නිරුද්ධ වෙච්ච දෙයක් ගැන හිත හිතා ඉන්න. අන්න එතකොට ආදීනවය පේනවා. අද මනෝ විඥාණය ගැන දැන් නුවණින් බලමු. මනෝ විඥාණයෙන් කියන දේ ගැන අපි ප්‍රඥාව යොදනවා. ඒ කියන්නේ මනෝ විඤ්ඤාණයට කරන්න පුළුවන් හැකියාව අපි නුවණින් විමසනවා. චක්කු විඤ්ඤාණයට කරන්න පුළුවන් හැකියාව නුවණින් විමසුවා වගේ මනෝ විඤ්ඤාණයට කරන මුලාවත් දැන් නුවණින් විමසනවා. මතක තියාගන්න ඔය නුවණින් විමසන්නේ අවබෝධයක් ගන්න විතරයි. නුවණින් විමසපු පළියට ඔක වෙන හැටි දැනගත්තට දැක්කේ නැහැ. ඔව්.
අරක වෙලා ඉවරයි.
ඔව් දැන් මුලා වෙලා ඉවරයි.
මුලා වෙලා ඉවරනේ.
හැබැයි ඕක දැන් නුවණින් ඔය වෙන ක්‍රියාව තේරුම් ගන්නකොට වෙලාවක් එනවා දැන් ආ මෙහෙම බැලුවනම් මුලා වෙන්නේ නැහැ කියලා. නේද? යෝනිසෝ මනසිකාරය යෙදුනනම් මුලා වෙන්නේ නැහැ නේ. ඕක අයෝනිසෝ මනසිකාරය යෙදිලා හින්දානේ මේ මුලා වෙලා තියෙන්නේ කියලා අවබෝධයක් එනවා. මුලා වෙලා නැතුව නෙමෙයි. මුලා උනේ අයෝනිසෝ මනසිකාරෙන් මෙයා කියපු දේ ගත්තු හින්දානි කියලා හිතන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ රැවටීමක් වෙලා තියෙනවා ඒ රැවටුනේ යතන ඇත්ත ඇති හැටි දැක්කේ නැති හින්දා. අනේ අජානං අපස්සං යථා භූතං. ඒ වුණාට දැන් ඕක දකිනකොට ඥානං පස්සං යථා භූතං. හරි? එතකොට අර දැන් අජානං අපස්සං යථා භූතං වලින් නිත්‍ය සුඛාත්ම කියලා ගත්තු දේ ආස්වාදයේ කරපු දේ දැන් පේන්න ගන්න ආදීනවි. හත් ආදීනවි පේනකොට පංච උපාදානස්කන්ධ රස කරන්නේ නැහැ. ඒව ගැන දිගින් දිගට හිත ගෙනියන්නේ නැහැ එතකොට. ඇයි මුලාවක් කියලා පේනවනේ. එතකොට ඒකට සිහියයි නුවණයි ඒක ඊටත් එහාට ගිය තැනක් විදිහට මට පේන්නේ. ඒ කියන්නේ දැන් ඇහැ නිරුද්ධ වෙනකොටයි රූප සංඥා විරජ්‍ය තියෙන්නේ. හරි? ඔව්. ඒක ගොඩක් එහාදී. දැන් ඉස්සෙල්ලා මේ රැවටෙන මට්ටමෙන් මිදෙන්න දේවල් ටිකක් කරන්න තියෙනවා. මොන ආයතනෙන් හරි කරන්න කරන්න ඕන මොකද්ද දැන් ඕන ආයතනකින් කරන්න හරි දැන් ධම්මායතනේ තමයි කියන්නේ මන ධම්ම කියන මනෝවිඥාන කියන එක තමයි අපිට දැන් මුලින්ම අල්ලන්න වෙන්නේ මං කියවනේ චක්කු විඥාන මට්ටම අල්ලන්න බෑ කියලා ඒක සියුම් වැඩි ඉස්සෙල්ලා දෙවනු වරවටෙන එකෙන් කඩා ගන්නවා
ඔව්
ඒක කරන්නේ කොහොමද මේක උනේ අතන මුලා වුණ හිඳයි කියලා නුවණින් දකින්න ඒ කියන්නේ චක්කු විඥාණයෙන් මුලා කරපු මුලාවට අහුණ හිඳයි මන ධම්ම මුලාවට තවත් ඉඩ දුන්නේ ඔව් දැන් ඒ සංකාර හැදෙන හැටි තමයි මේ පෙන්වන්නේ දැන්. දැන් චක්කු විඤ්ඤාණයෙන් අරන් දුන්නනේ රූප සංඥාව. ඒත් සංඥාව සංඥාවක් විදිහට දැක්කනම් එළියේ රූපයක් කරන්නේ නැතුව. ඒක තමයි ඒ බැඳෙන්නේ නැති වෙන්නේ ඇත්ත ඇති හැටි දැක්කොත්. නැතුව ඇත්ත ඇති හැටි දකින්න නැතුව බැඳෙන්නේ නැහැ කියලා කතාවක් වෙන්නේ නැහැ. අරකේ කිව්වනේ සංයුත්තම් කියලා බැඳෙනවා කියලා. අඥානපස්සන් යථා භූතං වෙනකොට බැඳෙනවා සතුටු වෙනවා බැඳෙනවා ඇලෙනවා ඕවා නවත්තන්න බෑ මේ ඇත්ත ඇති හැටි දකින්න නැති ඔය ඥානපස්සන් යථා භූතං වෙනකොට තමයි ඇලෙන්නේ නැත්තේ බැඳෙන්නේ නැත්තේ මුලා වෙන්නේ නැත්තේ ඔය ඉතින් බැඳෙන්නේ නැති වෙන්නේ කොහොමද මේක දකින්න ඕන අවබෝධ කරගන්න නැතුව අපි අවබෝධ කරන්නේ නැතුව බැඳෙන්නේ නැතුව ඉන්නවා කියලා එකක් කරන්න බෑ. තේරෙනවද? බැඳෙන තැන දුක, බැඳෙන නිසා දුක හැදෙනවා. ඒකනේ පංච උපාදාන ස්කන්ධ රැස් වෙනවා කිව්වේ. දැන් රැස් වෙනවා කිව්වට රැස් නොකර ඉන්න පුළුවන්ද බැඳිලා? සිහි මුලා වෙලා. බෑ. ඒ සිහි මුලා වෙලා බැඳීම ඒ ටික වෙන්නේ මොකද? අජානං අපස්සං යතාවෝ. තේරෙනවද? තර මෙතන ඥානං පස්සන් යථා භූතං වුණොත් තමයි ඇලීම බැඳීම නැති වෙන්නේ. ඇතුව මේක තියාගෙන ඇලීම බැඳීම නැති කරනවා කියන එක වෙන්නේ නැහැ. හරි? පංච උපාදානස්කන්ධ රැස් කරනවා කියන එක නවතින්නේ නැහැ මේ ඇලීම බැඳීම තියාගෙන. ඒකට ඇලීම බැඳීම තියෙන්නේ අඥානං අපස්සන් යථා භූතං වෙනකොට සිහි මුලා වෙනින්ද. සිහි මුලාව නැති කරගන්න මේක දකින්න ඕන. මේකේ මොකද්ද මේ ඇහැ කියන්නේ මොකද්ද රූපය කියන්නේ මොකද්ද විඥාණය කියන්නේ මොකද්ද කියලා නුවණින් දකින්න. ඒ දැක්ම ඇති කරගන්න තමයි ඕක නුවණින් විමසන්නේ. ඒ නුවණින් විමසීම තුලින් දැක්මක් එනවා. ඒක තමයි සම්මා දිට්ඨිය කියන්නේ. මේ හැම දෙයක් සිද්ධ වෙන්නේ. සම්මා දිට්ඨිය ආපු කෙනාට ඔන්න දැන් එහෙම වුණාට මේක දැන් අපට ප්‍රත්‍යක්ෂ නැහැ නේ. ඒ කියන්නේ හැමතිස්සෙම පේන්නේ නැහැ නේ. අපි මුලා වෙලාම ඉන්නේ. එහෙනම් ඒකෙන් මිදෙන්න මොකද්ද කරන්න ඕන? අන්න මාර්ගයක් පේනවා. හරි? එතකොට මේ සත්‍ය ඥානය එන කෙනාට දැන් කෘත්‍යයක් හිතා ගන්න පුළුවන්. කරන්න ඕන වැඩක් ගැන හිතා ගන්න පුළුවන් මාර්ගයක්. දැන් මාර්ගය දැනගත්තාමනේ මාර්ගය වඩන්න පුළුවන්. නේද? ඔය අවබෝධය නැතුව මාර්ගිකාගෙන් හරිය අහගෙන වඩන්න ගියාට ඒක සාර්ථක නැහැ. කියන ඒ අදහසේ තමයි මං ඉන්නේ. එහෙනම් මගෙන් ඇහුවට දැන් හරි මොකද්ද කරන්න ඕන? ඒකට උත්තරේ දෙන්නේ. මොකද ඔය අවබෝධය ආපු දවසට Taman දන්නව මොකද්ද කරන්න ඕන කියලා නේද? අවබෝධය ආවෙ නැතුව මගෙන් අහගෙන කළාට මට නේ එහෙනම් ඒකේ අවබෝධය. ඔව් මගේ සම්මාදිට්ඨියෙන් ඕගොල්ලෝ වැඩ කරාට ඕගොල්ලන්ට අවබෝධයක් එන්න ඉඩ දැන් මේක දැන් තේරුම් ගන්න ඕන පළවෙනි දේ. මෙන්න මෙහෙම සිද්ධියක් වෙනවා කියන එක. හරි? ඉතින් අපි මේ ලෝකෙට අහු වෙලා තියෙන්නේ ලෝකේ තියෙන ඒවා ඇත්ත කියලා බාර අරන් තියෙන්නේ මෙන්න මෙතන මුලාවක් වුණා හින්දා. කියලා ඔය ආයතන 6 ගැනම දකින්න. ඒ අවබෝධය එන එකට තමයි මං කියන්නේ සම්මා දිට්ඨිය කියලා. මොකද එදාට බාහිර ලෝකේ ගැන හොයන්න යන්නේ නැහැ. ඕක හැදුවේ මේ හිත ඇතුලේ කියන එක පේනවා. එහෙනම් ඕක විසඳ ගන්න තියෙන්නේ මේ පැත්තෙන් මිසක් එළියෙන් නෙවෙයි. ඔව්. අන්න හරි. දැන් බල්ලා දකින ප්‍රතිබිම්බය බල්ලාගේ හිතේ උණ මුලාවක් මිසක්, ප්‍රතිබිම්බයට බල්ලාගේ හිතේ මුලා වුණ හින්දා එළියේ බල්ලෙක් හැදුවා මිසක්, එළියෙන් බල්ලෙක් හොයන්න ගිහිල්ලා ඕක නැති කරන්න බෑ. නේද? එතකොට ඒක නැති කරන්න තියෙන්නේ බල්ලාගේ හිත තුලින්මයි. එතකොට අපි මේ ලෝකේ තියෙනවා කියලා අරවා මේවා පිළිගත්තට ඕක හදලා තියෙන්නේ හිත තුලින් කියන අවබෝධය ආපු දවසට තමයි හිත ඇතුලෙන්ම ඒක මිදෙන්න පුළුවන්. අපිට ඒ අවබෝධය නෑ අපි මේ සාමාන්‍ය ජීවිතයේදී පිළිගන්න අර එළියේ තියෙනවා කියලා. ඉතින් මෙහෙ ඇවිල්ලා අහනවා මේ හිත ඇතුලේ තියෙන ලෝකේ නැති කරන්නේ කොහොමද? ඉතින් හිත ඇතුලේ ලෝකේ නැති කළාට එළියේ ලෝකේ නේ ජීවත් වෙන්නේ. ඒ දැක්ම හරියට Taman තුල ආපු දවසට, ඒ කියන්නේ බාහිර ලෝකේ කියන්නේ මේ මනසෙන් හදන ලෝකයක් කියන එක ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒක මෙතෙන්දි කතා කරනකොට මෙහෙමයි එළියට ගිහන් නෑ නෑ එළියේ තියෙනවනේ කියලා ඔය වැඩේ කරන්න බෑ. ඔව්. බස් එකේ නැගලා නිවන් යන්න තමයි වෙන්නේ. අර හාමුදුරු කෙනෙක් මේ කොන්දොස්තර ඇවිල්ලා හගළු ඔබ වහන්සේ කොහාටද යන්නේ කියලා. මන් නිවනට යන්නේ පුළුවන් නම් ටිකට් එකක් දෙන්න. අනේ ඒ වගේ ඒ කොන්දොස්තරගේ උපදෙස් ගන්නවා වගේ වැඩක් කරන්නේ. ඉතින් තමන් යන එක තමන්ගේ වැඩක් නිසා තව කෙනෙකුට බෑ. නේද? ඒක මෙහෙම දෙයක් තියනවා කියන එක විතරයි අපිට ධර්මයෙන් පැහැදිලි කරන්න පුළුවන්. එතකොට ඒක ප්‍රඥාවෙන් විමසන කෙනාට තමයි ඒ ටිකක් ගන්න පුළුවන්. මොකද අපේ දෘෂ්ටි ඒ තරමට බලවත් මේකවත් පිළිගන්නේ නැහැ. ඔයි කිව්වට. ලෝකේ තමන් තුලයි කිව්වට ඕක පිළිගන්නේ නැහැ. මොකද ජීවත් වෙන්නේම බාහිර ලෝකෙ. නිත්‍ය කරගත්තු බාහිර ලෝකෙමනේ. නේද? එතකොට උපාදාන කරගත්තු රූප ගොඩක්මයි තියෙන්නේ. එතකොට ඒවයින් මිදෙන්න තමයි මේ ධර්මයේ නිතර නිතර හොයන්න ඕන සාකච්ඡා කරන්න ඕන. හොඳයි. එහෙනම් මං හිතනවා ඇති කියලා දැන් ඔතන සූත්‍ර දෙකක් ඕගලන්ට කියවන්න තියෙනවා. කාම ගුණ සූත්‍රය. සංයුත්ත නිකායේ තියෙන කාම ගුණ සූත්‍රය එකක්. මහා සලායතන සූත්‍රයේ තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ. මජ්ක්‍ධිම නිකායේ තුන පොතු. මහා සලායතන සූත්‍රය. ඒකට ඕවා නුවණින් හොයන්න. දැන් Taman දන්න ටිකට ගලපන්න යනවා නෙමෙයි. මේකේ කියලා තියෙන ටික අර ඔළුවේ තියෙන ටික අයින් කරලා බලන්න. එහෙම නොබැලුවොත් ධර්මයේ දකින්න අමාරුයි. නේද? අපි දැනට දන්න ටික හරි වුණා නම් ඉතින් අපි නිවන් දැකලා තියෙන්නේ පෙ. එහෙම නෑ කියන්නේ දැනට දන්න ධර්මයේ අඩුවක් තියෙනවා කියන එක තේරුම් ගන්න. කට ඔළුවේ තියෙන ටිකට ගලපන්න යන්න එපා මේ තියෙන ටික. මේ ටික අයින් කරලා මේ සූත්‍රේ ටිකක් කර විවෘතව බලන්න මෙහෙම කියන්නේ ඇයි. එහෙම කළොත් ඒ අවබෝධය ගන්න පුළුවන්. හොඳයි. ඉතින් මේ කාලය තුල සතුටු වෙන්න පුළුවන්. මේ කාලය තුල සීලය රැකුණාද? කොහොමද දන්නේ? කය වචන සංයමය. එතකොට මේ කාලය තුල කය වචන සංවර වෙලා හොඳ සීලයක් රැකිලා තියෙනවා. සමාධියක් වැඩිලා තියෙනවා. ප්‍රඥාව වැඩිලා තියෙනවා. ඒවට කියනවා මහා නිසංස කුසල් කියලා. මොකද යම් කිසි දවසක නිවන් අවබෝධ කරගෙන කම්ම ප්‍රතිඵල දීමේ විපාක දීමේ ශක්තියක් තියෙනවා. මහා නිසංස කුසල්. අනිත් ඒවා කර්ම ගෙවිලා යනවා. මේවා එහෙම ගෙවෙන්නේ නැහැ. විපාක මහා නිසංස. එහෙම කුසල් සම්භාරයක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. පින් රැස් කරගත්තු වෙලාවක අපට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමති දෙවිදේවතාවුන් වහන්සේලා ඉන්නා නම් මේ පින් අනුමෝදන් වෙත්තා, සතුටටපත් වෙත්තා, දිවයිසුරු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්ම අවබෝධයේ පිණසම හේතු වාසනා වේවා. මෙහෙම සතුටටපත් වෙන ඒ දෙවිදේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සැමවත් ආරක්ෂා කරන සේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයක් නරකක් අපල උපද්‍රවයක් වෙන්න තියෙනවනම් ඒ සියල්ලෙන් අප සැවම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති යම් කිසි මළගිය කෙනෙක් නරක තැනක ඉපදිලා ඉන්නා නම් පින් බලාපොරොත්තුව මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්මාවබෝධය ලබා ගන්න පිණිසම මේ පින් හේතු වාසනා වේවා. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ මේ රස කරගත්තු පින්වල බලයෙන් අපිට පුළුවන් ප්‍රාර්ථනාවක් කරන්න යම් කිසි දවසක නිවන් අවබෝධ වෙන කම්‍යාව නිබ්බානපත්තිය. ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා. ධර්ම මාර්ගය පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම හේතු වාසනා වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති යත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති යත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති යත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සත්.
ඉදිමරි යන මේ සසර ගමන ඉතාම දුක්ඛදායක බව තේරුම් අරගෙන අපි සෑම සංසුරාදම මෙම ස්ථානයේ ඒක රාශී වෙලා මේ සසර ගමන කෙටි කර ගැනීම සඳහා